ඊළඟට ගරු අනිල් ජයන්ත පන්තිතුමා ඔබතුමාට විනාඩි 14 කාලයක්
තියෙනවා. බොහොමත්ම ස්තුතියි මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අද මේ සභාව කල් තැබීමේ යෝජනාවේදී ඉදිරිපත් කරනවා මේ අපේ ගල්ලාංගුරු මිලදී ගැනීමේ ටෙන්ඩරේ පිළිබඳ මේකේ අක්‍රමිකතා වැරදි වංචා දූෂණ කියනවා කාරණේ. හැබැයි මේ ඉදිරිපත් කරන යෝජනාවේ පටන් ගන්න තැන ඉඳලම වැරදි සහගත කරුණු තියෙන්නේ. මේ අපි ප්‍රසම්පාදනය කරන්න ගන්න මේ ගල්ලාංගුරු මෙට්‍රික් ටොන් ප්‍රමාණයත් වැරදි විදිහට මිලියන 12.32 කියලා වාර්තා කරලා තියෙනවා. ඊළඟට ඕන් මතු කරමේ ප්‍රධාන කාරණා හතරක් කියනවා. ඇත්තට මේ කාරණා හතරම අපිට නිෂේධනය කරන්න පුළුවන් වැරදි. පළවෙනි එක තමයි කියන්නේ විකනකාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද ගල්ලාංගුරු ප්‍රසම්පාදනයේ අනුගමනය කළ යුතු ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව. ඉතින් එකදු කරුණක්වත් මේක ඇතුලේ නැහැ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩලා කියලා. එකක්වත් නැහැ. මොකද ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුලේ අනුගමනය කළ ක්‍රියාමාර්ග තියෙනවා. සමහර අය ඒ දින ගණන් වෙනස් කිරීම පවා ඒවට ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවට අනුව ඒ අවස්ථානුකූලව වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඒ ප්‍රසම්පාදන කමිටු විසින් ඒවා ඇගයීම් කරලා කොච්චර ප්‍රමාණයක් ආවද මේ සඳහා 10 දෙනෙක් ටෙන්ඩර් කරුවන් ඉදිරිපත් වුණා. ඒ තෝරා ගැනීමේදී ඒ වගේම අර රෙස්පොන්සිව් ද බිඩින් අරගෙන ඒකෙන් අඩු මේකට තමයි මේ ගිහින් තියෙන්නේ. ඒතර අපිට තේරෙන්නේ නැහැ මොකක්ද මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩලා තියෙන්නේ කියලා. හැබැයි මීට කලින් ආණ්ඩු හැම එකකෙදම වගේ මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනුවට කැබිනට් අනුමැතිය ආරාහ කරපු දේවල් තමයි අපි විවාදයේ පුරාම ඉදිරිපත් කළා. මේ ඔබගොල්ලන්ගේ ආණ්ඩු යටතේදී තමයි මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිද්ධ කරලා නොතිබුණේ. ඒ වගේම 2022 අර රාජ්‍ය මූලකාරක සභාව විසින් ලද උපදේශ වලට පටහැනිව ක්‍රියා කරලා කියනවා. මේ හැම එකක් වෙලා නැහැ. 2022 දී දුන්නු උපදේශය තමයි මම මේක කියවන්න. ඒක නිර්දේශයේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ මාර්ගෝපදේශ සංග්‍රහයේ 1.2 ඡේදයේ සඳහන් කරුණු වලට අගතියක් නොවන පරිදි සැපවින් කරුගේ මූල සක්‍යතාවයේ පළපුරුද්ද සැපවීමේ ගුණත්වය ප්‍රමාණාත්වයේ නෛතික බැඳීම් මේ කරුණු සියල්ල බලලා ඉවරලා කියනවා. ඒ තරඟකාරීත්වය වැඩි කිරීම සඳහා ලිහිල් කර තරඟකාරීත්වය උපරිම කර ගැනීම පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. හැබැයි ඒ වැඩේ කරලා තියෙන්නේ 2023 දී. එද 23 දී යම් ලිහිල් කිරීමක් කරලා තියෙනවා. ඒතර අපේ ආණ්ඩුව කලේ තිබුණු ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉදිරියට අරගෙන ගියා කිසිදු වෙනසක් කරලා නැහැ. තුන්වෙනි කාරණේ තමයි සැපවීම වල ගුණාත්මකභාවයේ සහතික කළ හැකි විශ්වාසවන්ත ගල්ලාංගුරු සැපවීම කරුවෙකු. ඉතින් ඒක තමයි තෝරාගෙන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුලේ පිරිවිතර ඉදිරිපත් කරන්නේ. ඒතර යාගේ විශ්වාසවන්තභාවය කියන්නේ අපි ගෙදර ගොදර ගිහිල්ලා කතා බහ කරලා විශ්වාසද කියන්නේ අපි දන්නේ එහෙමද කියලා. ගොඩක් කොහොම ගනුදෙනු එහෙම කරලයි කියලා තාරංචි වෙනවනේ. සැපවීම කරු වෙනවා, අමාත්‍යංශේ සාකච්ඡා කරනවා, ගෙවල් වල සාකච්ඡා කරනවා. එවැනි විශ්වාසවන්තභාවයන් රාජ්‍ය මූල කළමනාකරණයේදී කරන්න බෑ. විශ්වාසවන්තභාවයේ තහවුරු කිරීමට අපි යන්නේ පිරිවිතර. ඒතර මේ පිරිවිතර වලට අනුව අදාළ ටෙන්ඩර් එක ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ පිරිවිතර යන අනුව. ඒ කාරණේත් වැරදි. ඒතර හතරවෙනි කාරණේ කියනවා ගල්ලාංගුරු නියමිත වේලාවට සැපවීම සමාගමන අසමත් වී ඇති බැවින්. එහෙම වෙලා නැහැ. මොකද අර කලින් අවස්ථාවේදී ටෙන්ඩර් කරු ඉවර වෙන්න තිබෙන ඒ පොටෙන්ෂියල් කියන කණ්ඩායම ඉවර වෙන්න තිබිච්ච එක ඉවර කරලා තිබුණේ නැහැ. ඔවුන්ගේ ඉතුරු කොටස ගොඩබෑම සඳහා යම් කාල වේලාවක් ගත්තා. ඒ අතරේදී තමයි මේ ටෙන්ඩරේ අවසාන වෙන්නේ. මේ ටෙන්ඩරේට කියනවා දෙසැම්බර් 23 වෙනිදා ලබා දෙන්නට ඕන කියලා. ඒ වගේම සැපවීම කරු ඉල්ලා සිටිනවා 30 වෙනිදා අපිට මේක ලබා දෙන්න පුළුවන් මේ විදියට වරාය සකස් කරලා දුන්නාට පස්සේ. ඒ එකඟතාවයට අනුව තමයි 30 වෙනිදාට අපි එකඟ වෙනවා, 30 වෙනිදාට එයා ගෙනත් දෙනවා. ඒ අනුව 3 වෙනිදා බානවා. ඒ නිසා ඒ කරුණු හතරම ඇත්තටම වැරදි. කිසිම පදනමක් ඇති දේවල් නෙමෙයි. එහෙම ගැටලුවක් වෙලා නැහැ. ඒ වගේම ඉදිරිපත් කළා මේ අපි කැමති අතරම රාජ්‍ය මූල කළමනාකරණය ආණ්ඩු කිරීමේදී අපි වැරදි පෙන්වා දෙන්න, අඩුපාඩු පෙන්වා දෙන්න, මොනවා සිද්ධ වෙලා තියෙනවද ඒවා කතා කළ යුතු වෙනවා. ඒවට පදනමක් සහිත පිළිගත හැකි තොරතුරු මිසක් පිළිගන්න බැරි කිසිම පදනමක් නැති unauthenticated information මත අපිට කියන්න බෑ, පිළිගන්න බෑ මේම ගැටලුවක් වෙලා තියෙනවා කියලා. ඒ වගේ දිගින් දිගටම කියාගෙන ගියා මේ ඇග්‍රීමෙන්ට් එක කැන්සල් කරන්න අපිට තේරෙන්නේ නැහැ. මොකද මේක කැන්සල් කරන්න අවලංගු කරන්න නම් කරන්න වෙන්නේ ඒ අදාළ ඒක තියෙන ගිවිසුමේ කොන්දේසි කඩන්නට ඕනේ. ඒතර මේක ඊටාම පැහැදිලි මේ ගල්ලාංගුරු වගේ විශේෂකදී වෙනත් භාණ්ඩයක් වගේ නෙමෙයි. මේක තේරුම් ගන්නට ඕනේ. ඒ ලෝඩ් පෝට් එකත් සහ ඒ වගේම අපි ලෝඩින් පෝට් එක මේ ඩිස්පැචින් පෝට් එක වැදගත් වෙන්නේ ගල්ලාංගුරු වල තියෙන ආර්ද්‍රතාවයේ ජල වාෂ්ප ප්‍රමාණයන් පටවන අවස්ථාවටද බාහන අවස්ථාවට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ලෝඩ් පෝට් එකේ රිපෝට් එකත් අපි අරගන්නේ. ඒ වගේ මේ තියලා තියෙන නිර්ණායක ඇතුලේ තියුණා නම් ඒ තිබිලා ඒක 5900 වඩා අඩු නම් කිසිම විදියකට බාර ගන්නෙ නැහැ. ඒතර ඒ ඒගොල්ලන්ගේ ලෝඩ් පෝට් රිපෝට් එක ඒගොල්ලෝ ආද ලැබන්නේ. හැබැයි අපි මෙහෙන් ඒක තාක්ෂණික දැනුම තියෙන අය පරීක්ෂා කරලා බලන්නේ. ඒ සඳහා විදුලි බල මණ්ඩලයේ ලංකා කෝල් සමාගමේත් ඒකඟතාවය අනුව අපිට ඒ සඳහා එක්ස්පර්ටිස් නැහැ කියන තත්වයේදී, ඒ වගේම ඇක්‍රෙඩිටඩ් ලැබ් එකක් නැති තත්වයේදී විවෘත ලන්සු කැඳවීමකින් තමයි මේ ගොඩබෑමේ මේ පෝට් එකේදී අදාළ වාර්තාව ලබා ගන්න. ඒ කියන්නේ කොටෙක්නා කියන ආයතනයේ ඉන්දියන් සමාගම. ඉතින් ඒ සාම්පල් ලබා ගන්නෙත් ඒ ඉංජිනේරුවන් ඉදිරියේ ඒ අදාළ පාරදෘශ්‍ය ආකාරයට. ඉතින් ඒගොල්ලෝ වාර්තාවක් ලබා දීලා තියෙනවා. ඒ වාර්තාවලට අනුව කැඩීමකට ලක් වෙලා තියෙන පළවෙනි එක. ඒ අනුව අදාළ දඩේ අය කරලා තියෙනවා. ඒක තමයි මේක ඇතුලේ තියෙන්නේ. අනෙක් දේවලේම නැහැ. එහෙම නැතුව අර කවුරු හරි කොහේ හරි කියන රිපෝට් එකක් අරගෙන අපි දන්නේ නැහැ. ඒක මත කැන්සල් කරන්න කියනවා නම් මං හිතන්නේ ඒක ඉතාමත් අදූරදර්ශී විචක්ෂණශීලී නොවන එකක්. කියන්නේ එක පැත්තකින් රාජ්‍ය මූල කළමනාකරණයේ අවභාවිතේ ඒකෙන් සැපයුම් කරුට අනවශ්‍ය වාසියක් ඇති වෙනවා. අපි ගිවිසුම කඩ කරයි කියලා විශාල වන්දි ඉල්ලන්න තිර දිනවා. අපි දන්නවා ඒගොල්ලන්ගේ ආණ්ඩු කාලේ මේ වැනි දේවල් කරලා තියෙනවා. අපි කවුරුත් දාලා සුප්‍රසිද්ධ යාබස් ගනු දෙනුවේදී ඒ කියන්නේ ලීසින් කල්බදු ගිවිසුමට ගිය වෙලාවෙදිත් වංචා කරලයි කියලා ඩොලර් මිලියන ගණනාවක ගැටලුව ආවා. ඒ වගේම වුන් වැරදි කරු වෙලා තිබුණා ඒ රටවල. ඉතින් ඒ වගේම ඒගොල්ලන්ගේ ආණ්ඩු මට මතකයි ඒ යාපාලන ආණ්ඩු මේක කලබල වෙලා ඒ ගිවිසුම ලීසින් එකක් එහෙම කැන්සල් කරන්න බෑ ඒක පාර්ශිකෝ. ඒක කැන්සල් කළා මොකද කරේ? රුපියල් මිලියන ගණනාවක වන්දි පාඩු ලබා ගත්තා. අද සද්ද නැතුව ඉන්නවා. ඉතින් මේ උත්සාහ කරන්න යපුව දැනුවත්භාවයෙන් ආණ්ඩුවක් අර අපහසුතාවයට අනතුරට පත් කිරීම සඳහා වෙන්න ඕන මෙවැනි ආගියුමන්ට්ස් කියන්නේ. අපි හිතනවා මෙන්න මේ විපක්ෂයේ උපාය මාර්ග මේ ඉදිරිපත් කරන තර්ක ප්‍රධාන වශයෙන් ගත්තාම අපි කවුරුත් දන්නවා මේ විපක්ෂය වෙනස් කළ ජාතික ජලභාගයේ ආණ්ඩුවක් හදන්නේ විවිධ වූ කාරණා අතරේ ප්‍රධානම චෝදනාව තමයි වංචාව දූෂණය මේ රාජ්‍ය මුදල් අවභාවිතය. ඒක ඉතාම පැහැදිලි කරුණක්. ඒ නිසා අපේ ආණ්ඩුව පත්තර පස්සේ මේ වංචාවේ දූෂණය නැතුව ඉතාමත් නිවැරදිව ඒ යහපත් ආණ්ඩුකරණය පෙන්නුම් කරලා ඒක ජාතික සහ ජාත්‍යන්තරයෙන් පිළිගනිමින් ඉන්නවා. හැබැයි විපක්ෂය වැරදි උපක්‍රමයක් තෝරන්න ගන්නවා. මොකක්ද? මුල සිටම ඕන් හිතනවා ඕන් උපක්‍රමයේ තෝරන්න ඕනේ. එහෙනම් අපි ඉදිරියේදී වංචා දූෂිතේ නැති ආණ්ඩුවක් අපි හදාගන්නම්, ජාතික ජලමලවලට වඩා වෙනස් ආණ්ඩුවක් අපි හදන්නම් කියන උපාය මාර්ගයට යන්න ඕනේ. ඒ වෙනුවට ඔවුන් උත්සාහ කළේ ආණ්ඩුව පටන් ගත්ත දා ඉඳලාම අපිත් දැන් ඒගොල්ලන් වැරදි වංචා දූෂණ පිළිබඳව ඕනතරම් විගණන වාර්තා විවිධාකාරයෙන් ඔප්පු වෙලා තියෙනවා. ඒගොල්ලන් ලේසි උපක්‍රමයක් තේරුව සමාහලට උපදේශ වෙන්නේ නැති එක එක රටවල් වලින් එන අපි දන්න අර ඔය සයිකෝ ඇනලිස්ට් කියලා කියනවා. ඒගොල්ලන් එහෙම උපදෙස් දෙනවා. සාමාන්‍යයෙන් ඒ එවැනි උපදේශකට යම් බලපෑමක් කරන්න පුළුවන් වෙනවා දුර්වල ආණ්ඩුවකට. නමුත් විශේෂයෙන් මතක් කරන්න අපේ ආණ්ඩුව මේ 159 දෙනාම ඒ සාමූහික ඒකාමතික වැඩ කටයුතු කරන ආණ්ඩුවක්. ඒ නිසා මේ වගේ බාල උපක්‍රම වලින් කවදාකවත් අපි යටපත් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔවුන් උත්සාහ කරනවා අපිත් දූෂිත ආණ්ඩුවක්, ඒගොල්ලොත් දූෂිතයි කියලා ඔක්කොම දූෂිතයන් අතර කවුරු ඔක දූෂිතය කියන එක සාමාන්‍යකරණය කරන්න උත්සාහ කිරීමක් කියලා මම හිතනවා. ඒ වගේම දෙවැනි කාරණේ අර මම කිව්වා අස්ථාවර කිරීමේ උපාය මාර්ගයේදී ප්‍රධාන වශයෙන් ඒගොල්ලෝ උත්සාහ කළා ආර්ථිකම වශයෙන් අස්ථාවර කරලා මූල අස්ථාවරත්වයේ බිඳ වට්ටලා ආණ්ඩුව ගන්න බලය නැවත ගන්න. මම හිතනවා රටේ මහ ජනතාවේ ඒ සඳහා කවදාකවත් ඉඩ ලබා දෙන එකක් නැති වෙයි කියලා. හැබැයි මේ ගල්ලංගුරු ටෙන්ඩරේ පිළිබඳ විවාදයේදී ඒ මූල්‍ය අස්ථාවරත්වය නැත්නම් වංචාවක් පාඩුවක් දූෂණයක් වෙලා තියෙනවා කියන තර්කයේ ගෙනෙන ගමන්ම පීඩනයක් ලබා දෙන්න හදනවා. මම කලින් කිව්ව ගිවිසුම අවලංගු කරන්නයි කියලා. මේ ගිවිසුම අවලංගු කළොත් අපි ඒකපාර්ශ්විකව මූල්‍ය පාඩුවක් සිද්ධ වෙනවා. වගේම මේ ගල්ලංගුරු සම්බන්ධයෙන් ඇති වෙන විදුලි බලයේ නිෂ්පාදනය කිරීමේ අන්තර්ගතින අපිට ඉතාමත් වැදගත් වෙනවා. රටට විදුලිය සම්පාදනය කිරීම එක ජාතික ආරක්ෂාවට අවශ්‍යතාවයේ. ඒ නිසා අපි තීන්දුව తీරන ගන්නේ මේ ආකාරයට අනවශ්‍ය ආකාරයක් නෙමෙයි, හරියට තොරතුරු මත නීතියානුකූලව ඒ රාජතාන්ත්‍රික භාවයේ පෙන්눔 කරමින්. ඒ නිසා ඒ උත්සාහයත් අපි ව්‍යර්ථ කරලා තියෙනවා. ඒ වගේම තව වැසක කාරණයක් මෙන්න මේ විපක්ෂයේ ගොනු කරන තර්ක ඇතුලේ තිබුණා. ඉතාම පැටලිලි සහගත තර්කයක්. ඒක තමයි අපි මේ ලබා දුන්නු ටෙන්ඩරය විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පෙන්වා දුන්න මේ බාල ගල්ලංගුරු ගෙනල්ලා ගුණත්වයෙන් අඩු ගල්ලංගුරු ගෙනල්ලා අපි ඒකට කියනවා මේ සබ් ස්ටෑන්ඩඩ් ප්‍රොඩක්ට්ස් කියලා. බාල භාණ්ඩ ගෙනාවා කියලා. හැබැයි මේ ගල්ලංගුරු ටෙන්ඩරේ එහෙම එකක් නැහැ. මේකේ තියෙන්නේ පිරිවිතරයන්ගෙන් වෙනස් වීමක්. ඕෆ් ස්පෙසිෆිකේෂන්. අපේ ස්පෙසිෆිකේෂන් එකෙන් වෙනස් වීම. ඒක සබ්ස්ටෑන්ඩඩ් ප්‍රොඩක්ට් එකක් නෙවෙයි. මෙතන උත්සාහයක් දැරුවා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අදහස් දැක්කද හැමතිස්සෙම බාලගල්ලඟුරු නෑ. මේ තියෙන අපි දුන්නු පිරිවිතර ඒක එහෙමමයි. 5900 වඩා අඩු නම් 1.1ක් එකක් අඩු නම් අපි ඒ සඳහා වන්දි මුදල් අය කරනවා. ඒ විදිහට අය කිරීම සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම සැපයීම් කරු ඉඩකඩක් තියෙනවා. මේ ගිවිසුම එකක් තියෙනවා. අම්පය සාම්පල් එකක් අරගෙන ඒගොල්ලන්ට බලන්න පුළුවන්. දැන් ඒ සඳහාත් මට අපිට ආරංචි වුණා සැපයීම් කරු පෙනී ඉන්නවා කියලා. ඉතින් අපේ පැත්තෙන් අපේ තියෙන වාර්තා මත අදාළ කටයුත්ත කළා. මෙතන තියෙන සබ්ස්ටෑන්ඩඩ් ප්‍රොඩක්ට් එකක් ගෙන්වීම නෙමෙයි. ඒ කියන්නේ බාල භාණ්ඩයක් ගෙන්වීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. අපි නිසි පරිදි මේ ප්‍රසම්පාදනයට ගියා. ඒ පිරිවිතරෙන් ඈත් වෙලා තියෙනවා. හැබැයි අපි කවුරුත් දන්නවා මේ විපක්ෂයේ බාල භාණ්ඩ ගෙන්නපු අතීතයන් තියෙනවා. ඒවට වැරදි වෙලක් තියෙනවා. සමහර අය ඉරේ විලංගු වැටලක් තියෙනවා. බාල බෙහෙත් පිළිබඳ ප්‍රශ්නේ අපි කවුරුත් දන්නවා. ඒ වගේම බාල පොහොර පිළිබඳ ප්‍රශ්නේ ඒවා පිරිවිතරයන් මේවා කඩලා කරලා ඒ කියන්නේ පැහැදිලිවම අන්න බාල භාණ්ඩ නම් මේක ඇතුළේ උත්සාහයක් තියෙනවා. අපිත් මේකලේ බාල එකක් ගෙන්නුවා කියලා. ඒක සම්පූර්ණ වැරදි. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියත් ඒ වගේම මේ ගිවිසුමත් හරියට කියවලා බැලුවොත් පැහැදිලිව පෙනෙනවා මේක ඇතුළේ බාල භාණ්ඩයක් ගෙන්වීම සඳහා කිසිදු ප්‍රසම්පාදනයක් සිදු කරලා නැහැ. ඒ පිරිවිතර නිසි ආකාරයට අපි ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම් ඇත්ත වශයෙන්ම මොකක්ද මේ ක්‍රියාවලිය ඇතුළේ සිද්ධ වුනේ? මේ ක්‍රියාවලියේදී අපි ප්‍රසම්පාදනය අර මම කලින් සඳහන් කළා වගේ නිසි ක්‍රියාපිළිවෙලට අනුගමනය කළා. ඒ අනුව තමයි සැපයීම් කරුවන් දස දෙනෙක් ආවේ. කවුරුත් දන්න මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විවිධ උත්සාහයන් අනුගමනය කළායි කියලා සැපයීම් කරුව. හැබැයි පළවෙනි වතාවට අර 10 දෙනෙක් පමණ මේ සඳහා ඉදිරිපත් කරලා ලංසු තබලා ඒ ලංසු තබා ගැනීමෙන් අපිට පුළුවන්කම ලැබුණා අදාළ නිවැරදි ආකාරයට ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් ගැළපෙන ආකාරයට කිසිදු නීති උල්ලංඝනයක් වෙන්නේ නැතුව මේ කටයුත්ත සිද්ධ කරන්න. ඒ වගේම මේ ඉදිරිපත් වෙලා තියෙන වාර්තාදී ආරම් බලපුවාම විශේෂයෙන්ම අර ගොඩබෑමේ පස්සේ සහතික කිරීම පිළිබඳව ගත්තාම ඇයි දැන් එකක දෙකක පළවෙනි එකේ මේම ප්‍රශ්නයක් පැන නගුණා නිසා අපි දඩයක් අය කළා. එහෙනම් ප්‍රසංගනායි දෙවෙනි එක නවත්තන්න නැත්නම් තුන්වෙනි එක නවත්තන්න නැත්නම් කියලා. මෙතන තාක්ෂණික කාරණයක් තියෙනවා. නැවක් සේන්දුනාට පස්සේ වරායට ඒ වගේම මේ වරායත් අර
ගරු ඇමතුමා ඔබතුමාට විනාඩි 2ක කාලයක් තියෙනවා.
බ්‍රේක් ඕට එකක් නැති වරායක් තියෙන්නේ. ඒ වගේම වාරකන් කාලෙදි මේකට ගොඩ බාන්න බෑ ගල්ලංගුරු. ඒ නිසා ඒ සියලු කාරණා සැලකිලට ගත්තට පස්සේ මේ නැවක් ඇවිල්ලා අදාළ ගොඩ බෑමට දින 5ක් විතර යනවා. ඒ වගේම එක නැවක් එනකොට අනෙක් නැවුත් එකින් පිටේකින් වෙනවා. මේ වෙනකොට නැව් 10ක් 12ක් විතර වගේ ඇවිල්ලා තියෙන 9 වෙනි නැව ගොඩ බාමින් තියෙනවා. හැබැයි මේ වාර්තා ලබා ගන්න කාලයක් යනවා. ඒ ලෝඩ් පෝට් එකේ වාර්තාව ආවට පස්සේ අපේ ඩිස්පැච් පෝට් එකේ වාර්තාව ලබාගෙන මෙහාට දින 17ක් පමණ යනවා. ඉතින් ඒ අවස්ථාවකදී වාර්තා දෙකක් එක පිට මේ 5900 වල අඩු වෙලා තිබුණා නම් අනිවාර්යෙන්ම මේ ගිවිසුම් අවලංගු කිරීම හෝ අදාළ දඩමුළන් නියම කිරීම කියන කාරණා අපිට අනිවාර්යෙන්ම කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තවත් විශේෂයෙන් මෙතන බය නිර්මාණය කිරීම සිද්ධ කරනවා. මේ අප මේක තමයි මේ දඩ ගහන කාරිය යන්නේ අවලංගු කරන්න. අපි අතීතයේදී එහෙම දේවල් වෙලා නැහැ කියලා. නමුත් ආපස්සට ගිහින් බලපුවම මේ දඩ ගැසීම් අනිවාර්යෙන් සිදු වෙලා තියෙනවා. අතීතයේදී ඒවල හරියට දඩේ ගැහුවද වැරදිද සමහර අපේ අදහස් මත උනා ඒ දඩ හරියට අය කරලත් නැහැ කියලා. හැබැයි එවැනි ගිවිසුමක් උල්ලංඝනය කරපුවම මේක ගල්ලංගුරු ප්‍රසම්පාදනයේ සම්බන්ධයෙන් පමණක් නෙමෙයි. ඕනෑම ප්‍රසම්පාදන සම්පාදනයේදී ගිවිසුම කඩකොලොත් ඒකට අනුව දඩ මුදල් වන්දි ගාය කරන්න ඕනේ. 2014 ඉඳන් නැව 7කට මේ මේ දඩ ගැහුවා කියලා අපිට වාර්තා ලබා දීලා තියෙනවා. ඒ වගේම තවත් බය කිරීමක් කරනවා මේ 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 ගල්ලංගුරු ඉතාම බාලයි මේවා පාවිච්චි කළොත් මේ යාන්ත්‍රණය කඩාබිද වැටෙන්න පුළුවන් කියලා. නමුත් අපි නොරොච්චෝල මේ ගල්ලංගුරු බලාගාරයේ ඉතිහාසය ආරම් බලපුවාම විවිධ හේතු නිසා ඒක ගල්ලංගුරු නිසාද වෙනත් තාක්ෂණික කාරණාද අපි දන්නේ නැහැ. ඒ කඩා වැටීම අපිට හොයන්න ඕනේ. මේ ප්ලාන්ස් තුනක් තියෙනවා. මේක මේ ප්ලාන්ස් තුනම 2011 2014 ඉඳලා ගත්තාම විවිධ අවස්ථාවලදී මේ බිඳ වැටීම් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ගරු මුලාසන සභා මන්ත්‍රීතුමනි මම කියන්න අදහස් කරන්නේ අද මේ විපක්ෂය ඉදිරිපත් කරපු යෝජනාවෙන් මතුපිට තර්ක කරන්න උත්සාහ කර අපේ ආණ්ඩුව දූෂිත ආණ්ඩුවක් නිවැරදි කේ කරන්නේ නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් විරෝධතාවය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රශ්නේ මතු කරා. හැබැයි අපිට ඒක අවස්ථාවක් ලැබුණා පෙරලා එහෙම එකක් නොවේ කියන්නත්, ඒ වගේ විපක්ෂය අනුගමනය කරන මේ බාල උපක්‍රමය මොකක්ද කියලා මහජනතාවට හෙළිදරව් කරන්නත්, ඒ වගේම මෙවැනි චෝදනා, මෙවැනි වංචාවක් දූෂණයක් අපේ ආණ්ඩුව ඇතුලේ සිදුවලා නැති තත්වයකදී ඔවුන්ගේ අතීත භාවිතයන්ගේ සිදු කරපු වංචාසා ගැටලු සහිත තැන් මහජනතාවට හෙළිදරව් කරන්නත් අවස්ථාවක් ලැබුණා. ඒ නිසා මම නැවත නැවත අවධාරණය කරනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ අතරදී කිසිදු ආකාරයක මහජන මුදල් අවභාවිත වෙන්නේ නැහැ. රාජ්‍ය මූල්‍ය විනය නිසි ආකාරයෙන් රකින්නවා. ඒ නිසාම තමයි 2025 ඒ රාජ්‍ය මූල්‍ය විනය රැකලා අපිට පුළුවන් උනේ ඉතාමත් ස්ථාවර තත්ත්වයක් රට ඇතුලේ ඇති කරන්න. ඒ අනුව තමයි අපි ඉදිරියට වැඩ කටයුතු කරන්න කියලා සඳහන් කරමින් මගේ අදහස් දෙකක් මම අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු.